ගරු ඉම්තියාස් බාකිර් මාක මන්ත්‍රීතුමා විනාඩි දැන් 10ක් තියෙනවා 10ක්
මුලස්නාරුට ගරු මන්ත්‍රීතුමියනි මම පළමුවෙන්ම අපේ ස්තුතිය පුද කරන්න කැමතියි ඉරාන් වික්‍රමනාත් ගරු ඇමතිතුමන්ට මේ වගේ කාලෝචිත මේ සභාවෙත් මේ සභාව තුළින් මුළු රටෙත් අවධානය යොමු කළ යුතු කාරණයක් ගැන මේ යෝජනාව ඉදිරිපත් කර තිබීම ගැන අද අපේ රට මුහුණ දී ඇති මේ බුද්ධි ගණනය පිළිබඳ අභියෝගයේ බැරෑරුම්කම හානිකරකම විශේෂයෙන් බලකියුද සියලු දෙනා ගැඹුරින් තේරුම් ගත යුතුව තිබෙනවා. මේ කාරණයේ තිබෙන අනතුරුදායක බව මතුපිටින් නොපෙනුනත් මේ කාරණය අප්‍රමාදව වගකීමෙන් යුතුව අමතන්නට රටක් ලෙසින් අපි අසමත් වූහොත් එය අපේ රටේ ඉදිරි පරම්පරාවන්ගේ අනාගතය අඳුරු කරන විශාල ඛේදවාචකයක් බවට පත්වෙන්නට ඉඩ තියෙනවා. අපේ රට අද අත්දකින මේ බුද්ධි ගලණය හේතුවෙන් අපේ රටේ හැම ප්‍රධාන ශේෂ්ත්‍රයක්ම බිඳවැටීමේ අභියෝගයකට මුහුණ දී සිටීම සැබවින්ම අතිශයෝක්තියක් නෙවෙයි. එය අපි දකින යථාර්ථය. අපේ රටේ විවිධ වෘත්තිකයන් බුද්ධිමතුන් විවිධ ශේෂ්ත්‍රවල දැනුගත් මෙන්ම පළපුරුද්ද තියෙන විශාල පිරිසක් කිසිම කාලයක නොවිච්ච විදියට රට හැර යාමේ ප්‍රවණතාවය අද අපි දකිමින් සිටිනවා. මේ අභියෝගය ගැන බැරෑරුම්ව සලකලා එය ඇමතීම සිදුවිය යුතුව තිබෙනවා. අපේ රටේ ආර්ථිකය හා බැඳිච්ච විවිධ ශේෂ්ත්‍රයන් මහා කඩාවැටීමකට ගොදුරු වීම වගේම නිදහස් සෞඛ්‍ය සේවය වගේම මිනිස් ජීවිත හා බැඳිච්ච අත්‍යවශ්‍ය ශේෂ්ත්‍රයන්ද අපේ අනාගත පරපුරේ අනාගතය හා සම්බන්ධ අධ්‍යාපනික ශේෂ්ත්‍රයන්ද සිතාගත නොහැකි අවාසනාවන්ත තත්ත්වයකට ඇදවැටීමේ අනතුරක් අභියසට අද අපි පැමිණ ඇති බව තේරුම් ගත යුතුව තිබෙනවා. ඇත්තෙන්ම අද රට පුරාම ජනතාව ජීවත් වෙන්නට කරන අරගලය මේ දැඟලිල්ල අපට පැහැදිලිවම පේන්න තියෙනවා. අද ඔවුන්ගේ ඇස්වල අපි දකින්නේ ලොකු අඳුරක්, කලකිරීමක්, වේශකාරී බවක්, විශ්වාස භංගත්වයක්, හෙට දවස ගැන බලාපොරොත්තුවක් නැතිකමක් වැනි ධනාත්මක නොවන දෑ බව කීම කිසියෙකු ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් නොවේ. මේ පසුබිම තුළ ඉතිහාසයේ කිසිම කාලෙක නොවෙච්ච විදියට අපේ රටේ හැකියාපූර්ණ බුද්ධිමත් දක්ෂ තරුණ කොටස් රටින් පිටවී යාම මහා පරිමාණයෙන් සිදුවෙමින් පවතිනවා. මේ බව 2022 වර්ෂය සඳහා වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවත් සනාථ කරනවා. මම කැමැති එහි පළමු වෙළුමේ 103 වන පිටෙන් මේ ගැන ඇති සඳහන උපුටා දක්වන්නට මම උපුටා දක්වනවා. විදේශ සේවා නියුක්තිය මැයෙන් වූ සමහනේ කොටසක් උපුටා දක්ම 20-22 වසරේදී විදේශ රැකියා සඳහා 311,056 දෙනෙකු පිටත්ව යන ලද අතර මෙය 20-21 වසරේදී පිටත්ව ගිය 122,264 දෙනාට සාපේක්ෂව 154.4% සැලකිය යුතු වර්ධනයක්. 20-22 වසර තුළදී රට අත්විඳි ආර්ථික අර්බුදයක් මෙසේ විශාල පිරිසක් රැකියා සඳහා විදේශ ගතවීම කෙරෙහි හේතු විය. 20-22 වසරේදී රැකියා සඳහා මැද පෙරදිග රටවල්වලට වැඩි වශයෙන් විදේශගතවීම වාර්තා වූ අතර එය රැකියා සඳහා සමස්ත විදේශගතවීම් වලින් 84.7% විය. එයින්ද 91.3% කටාර්, සෞදි, එක්සත් අරාබි එමිරාජ්‍ය සහ ක්වේට් රටවල් සඳහා විය. උපුටා ගැනීම අවසන්. නිදහස් ලංකාවේ ඉතිහාසයේ විටින් විට මේ රට ගොඩගන්නට විවිධ ශේෂ්ත්‍රවලින් විශිෂ්ට දායකත්වයක් දුන්නු විවිධ වෘත්තිකයන්, බුද්ධිමතුන්, විවිධ ශේෂ්ත්‍රවල දැනුගතුන් මෙන්ම පළපුරුද තිබූ ප්‍රවීණයන්ට අකමැත්තෙන් වුවත් තමන්ගේ මව් රට අත්හැර යාමට සිදු වූ යුගයන් තිබුණා. අපේ ඉතිහාසයේ අඳුරු අවස්ථාවන් ලෙස සැලකිය හැකි එම අවස්ථාවන් කීපයක් මගේ මතකයට එනවා. පැය 24 භාෂා වෙනසක් කිරීමට තීන්දුගෙන ඔවුන්ට ක්ෂණිකව එම වෙනසට අනුගත වීමට තිබූ අසීරුතාවන් හේතුවෙන් මෙරටේ සිටි බර්ගර් ජාතිකයන් බහුතරයක් රට අත්හැර ඔස්ට්‍රේලියාව වැනි රටවල් වලට සංක්‍රමණය වූ අවස්ථාවන් අපට සිහිපත් වෙනවා. ලස්සන සටන් පාටවලින් බලය සඳහා ඇති කළ රැලි වලින් රටකට සිදු වුණේ ඉමහත් හානියක්. එදා ඒ බුද්ධි ගලණය මෙන්ම විවිධත්වය තුළ එකමුතුවක් තිබූ රටක ඒ එකමුතුව ඉරිතලා යාමේ ආරම්භය ඉන් සිද්ධ වුණා. නිදහස සඳහා එක් වී අරගල කළ ජාතියක් ඉන් පස්සේ දේශපාලන ભેද සඳහා ඇති කළ මේ බෙදුම්වාදී අදහස් වැපිරීම හේතුවෙන් ප්‍රශ්නකාරී තත්ත්වයන්ට මුහුණ දීම මෙන්ම ශ්‍රී ලාංකික ජාතිය තුළ තිබූ එකමුතුව තවදුරටත් කැඩී බිඳී යාම අපට දකින්නට සිද්ධ වුණා. වතුකරයේ වෘත්තීය සමිති ලෙස තිබූ ව්‍යාපාර වාර්ගික පක්ෂ බවට පත්වීම සහ මේ ක්ෂණික භාෂා තීන්දුව සහ බෙදුම්වාදී ආකල්ප වැපිරීම නිසා රටේ ඉදිරි ගමනට දායකත්වයන් දෙමින් ඉහළ වෘත්තීන් යෙදී සිටි ද්‍රවිඩ බස කතා කරන ජනකොටසේ බුද්ධිමත් පිරිස් තම මවුරට අත්හැරයාමේ බුද්ධිගලනයේ දෙවැනි අදියරක් පිළිබඳ කනගාටුදායක තත්ත්වය අපට දකින්නට සිද්ධ වුණා. අපි අද දකිමින් සිටින්නේ ප්‍රධාන වශයෙන් වැරදි ආර්ථික ප්‍රතිපත්ති, දූෂිත ගජමිදුරු ධනවාදය මෙන්ම පොදු ජනතාවගේ දුක්වේදනාවන්ට සංවේදී නොවෙමින් යන ගමනක් හේතුවෙන් මේ රටේ තවදුරටත් ජීවත්වීමට නොහැකිව සිදුවන බුද්ධිගලනයක්. මම පසුගියදා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ ඇතැම් වාකියුතු උදවිය සමග උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළා. ඔබතුමිය විශේෂයෙන් මේ තත්ත්වය හොඳින් දන්නවා. ඔවුන් එම ශේෂ්ත්‍රය අද මුහුණ දී ඇති තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන කරුණු ගැන රටක් ලෙසින් අපි නිවැරදි ඇමතීමක් අප්‍රමාදව නොකොළොත් අපේ අනාගත පරපුරට මුහුණ දෙන්නට සිදුවන්නේ ඉතාම අඳුරු තත්ත්වයක්. මේ තත්ත්වයන් ගැන වාකියුතු උදවිය ඇස් ඇර බැලිය යුතු වෙනවා. මම කැමති අද උසස් අධ්‍යාපන ශාස්ත්‍රයේ මුහුණ දී ඇති බැරෑරුම් අභියෝගයන් ගැන විශේෂයෙන් අපේ රාජ්‍ය විශ්වවිද්‍යාල ගැන මට දැනගන්නට ඇති බැරෑරුම් තත්ත්වයන් පිළිබඳව පළමුව හැකිතාක් සංක්ෂිප්තව කරුණු කිහිපයක් සඳහන් කරන්නට. අද අපේ රාජ්‍ය විශ්වවිද්‍යාලයන්නේ අනුමත සංඛ්‍යාවට අනුව කාඩරයකට අනුව අධ්‍යයන අංශයේ සිටිය යුතු කථිකාචාර්යවරුන්ගේ සංඛ්‍යාව 2018 ශිෂ්‍ය සංඛ්‍යාවට අනුව 8500ක් වෙනවා. මේ සියලු සංඛ්‍යාලයකට මම මේ සභාවට ඉදිරිපත් කරන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයෙන් ලබාගෙන ඔවුන්ගෙන් ලබාගත්තේ සංඛ්‍යාලයකට පිමන් සටහන මම දැන් සභාගත කරනවා. එසේ වුවත් 20-23 ජූලි 31 දින විට ක්‍රියාකාරී සේවයේ යෙදී සිටින සංඛ්‍යාව වන්නේ 6000ක් විතරයි. 2018 වසරේ අනුමත සංඛ්‍යාවට අනුව සිටිය යුත්තේ කථිකාචාර්යවරුන් 8500ක් වුවද වර්තමානයට අනුව වාර්ෂිකව වැඩි වී ඇති ශිෂ්‍ය ප්‍රමාණය හේතුවෙන් වර්තමාන ශිෂ්‍ය සංඛ්‍යාවට සාපේක්ෂකව අධ්‍යයන අංශයේ සිටිය යුතු කථිකාචාර්යවරුන්ගේ සංඛ්‍යාව 12,992ක් වෙනවා. නමුත් 20-23 අගෝස්තු 31 වෙනි දින විට දැන් සිටින්නේ කථිකාචාර්යවරුන් 6000ක් පමණයි. මොවුන් අතරින් 600කටත් 700කටත් අතර පිරිසක් අධ්‍යයන නිවාඩු සඳහාත් තවත් 300ක පමණ පිරිසක් වෙනත් නිවාඩු සඳහා දැනට විදේශගතව සිටිනවා. ඒ අනුව දැනට විදේශගතව සිටින විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ගේ සංඛ්‍යාව ආසන්න වශයෙන් 1000ක් පමණ වෙනවා. මේ පිරිසෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් රැකියාවන්ගෙන් අස්වී යෑමේ අවධානමද පවතිනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව 20-23 අගෝස්තු වල නිකුත් කළ නිල දත්ත අනුව පසුගිය වසර දෙක තුළ කථිකාචාර්යවරුන් 750 දෙනෙකු විශ්වවිද්‍යාලවලින් ඉල්ලා සිටි වෙනවා. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් තුළ අද ඇති වී ඇති මේ මහා කලකිරීම අපේ රටේ උසස් අධ්‍යාපනයට සහ අපේ අනාගත පරපුරට ඇති කරන්නේ ඉමහත් හානිකර බලපෑමක්. උද්ගතව ඇති මේ තත්ත්වය හේතුවෙන් අනිවාර්යයෙන්ම විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීමේ දර්ශකයන්හි ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයන්හි ස්ථානගත කිරීම සඳහා අවධානමක් තිබෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ මූලාශ්‍රවලට අනුව මේ කථිකාචාර්යවරුන්ගේ හිඟය හේතුවෙන් පරිදේශන ව්‍යාපෘති 6000ක් පමණ සංඛ්‍යාවක් ප්‍රමාද වී ඇති බව විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ගේ සංගමයේ ප්‍රකාශ කර තිබෙනවා. කථිකාචාර්යවරුන්ගේ අඩුවීම සිදුවන අතර ශිෂ්‍ය සංඛ්‍යාවේ ඇති වී ඇති වැඩිවීම නිසා කථිකාචාර්යවරුන්ගේ රාජකාරී දරාගතන හැකියාවලින් වැඩිවීම හේතුවෙන් ඇතිවන කලකිරීමේ තත්ත්වයන්ද අපි තේරුම් ගත යුතුව තිබෙනවා. මෙවැනි බුද්ධි ගලනයක් හේතුවෙන් රටක උද්ගත විය හැකි අනතුරුදායක තත්ත්වය ගැන හොඳින් අවබෝධ කරගෙන ඉන් සිදුවන හානි වළක්වා ගැනීම සඳහා මේ තත්ත්වයෙන් රට මුදවා ගැනීම සඳහා අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති ගත යුතු ක්‍රියාමාර්ග ගැන අදාළ සියලු පාර්ශ්වයන් සමග නිහතමානී විදියට සාකච්ඡාවකට යාම වාකියුත්තම් කළ යුතුව තිබෙනවා. මේ පිළිබඳව වෛද්‍ය ශාස්ත්‍රයේ අධ්‍යාපන ශාස්ත්‍රයේ සහ වෙනත් අදාළ සියලු ශාස්ත්‍රවල බුද්ධිමතුන් වෘත්තිකයන් ආචාර්යවරුන් මහාචාර්යවරුන් සමග අදහස් හුවමාරු කරගත යුතු වෙනවා. මෙවැනි බුද්ධි ගලණයන්ට මුහුණ දුන්නු ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව නොවේ. ඒ නිසා මෙවැනි තත්ත්වයන්ට මුහුණ දුන්නු රටවල අධ්‍යක්ෂීන් වලින් අපිට පාඩම් ඉගෙන ගන්නට පුළුවන්. අපි මේ තත්ත්වයට වැටුනේ ඇයිද යන කාරණය රටටත් ලෝකයටත් රහසක් නොවේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මුදල ලෝක බැංකුව මානව හිමිකම් කොමිසම ඇතුළු ලෝකයේ පිළිගත් විවිධ ආයතන විටින් විට ඉදිරිපත් කළ වාර්තාවල් තුලින් අකාර්යක්ෂමතාවය, වැරදි තීන්දු, දූෂිත ගනුදෙනු ආදී ගැන කරුණු හෙළිකර තිබීම අපි හොඳින් දන්නවා. තවදුරටත් වෛද්‍ය ශාස්ත්‍රයේ සහ උසස් අධ්‍යාපන ශාස්ත්‍රයේ පිළිගත් සංවිධාන ඉදිරිපත් කර ඇති කරුණු සහ දත්තයන් අභියෝගයට ලක් කරමින් පණිවිඩය තේරුම් නොගෙන පණිවිඩකරුට වෙඩි තැබීමේ න්‍යායෙන් පාලකයන් බැහැර විය යුතුව තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාවෙන් රටවල බුද්ධිමතුන් දිනු රටවල් වලට දැහැගැන්වේ බුද්ධිමතුන් දඩයන් කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන පසුවිමක ඒ තත්වයන් හොඳින් තේරුම් ගනිමින් බුද්ධි ගලණයේ අභියෝගය ජයගන්ව සඳහා බුද්ධිමත් සංවාදයක් තුළින් නිසි ප්‍රතිපත්ති සම්පාදනයකට අප යා යුතුව තිබෙනවා. බුද්ධි ගලණයේ පිළිබඳ අභියෝගයන් සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉදිරිපත් කර ඇති අටවැදෑරුම් යෝජනාවන් මෙන්ම අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉංජිනේරු සංගම ඇතුළු විවිධ වෘත්තීය සංවිධානත් ඉදිරිපත් කරන අදහස්වලට සවන් දී නිහතමානී ලෙසින් ඉදිරියට යන්නට රජයේ සූදානමක් අපි ඔවුන් දකින්නේ නැහැ. දැරිය නොහැකි බරක් වැඩ කරන ජනතාව මත පටවන රජය සාධාරණ බදු ප්‍රතිපත්තියක් සඳහා අදහස් හුමාරු කරගන්නට සූදානමක් නැහැ. අධිකරණයේ ස්වාධීනත්වයට මාධ්‍ය නිදහසට තහංචි දවමින්, මැතිවරණ කල් දවමින්, ජනමතය මායිම් නොකරමින්, සිම්බාබ්වේ රටේ මුගාබේගිය මාවතේ ගමන් කරමින් ගමන් කරන්නට සූදානම් වන බවක් පාර්ලිමේන්තුවට දිගින් දිගට ගෙනෙන එරෙන්නට සූදානම් වන අනපනත්වලින් සහ පාර්ලිමේන්තුව හැසිරවීමට ගන්නා වූ උත්සාහයන්ගෙන් පැහැදිලිව දැය ගන්න පුළුවන්. ජනතාවගේ උමනාවන්ට සංවේදී නොවේ තම පැවැත්ම ගැන පමණක් සිතා මේ පාලනය තෝරගන්නට යන්නේ මුගාබේ මාවත නම් රටේ ජනතාව එවැනි ගමනක් ඉවසන එකක් නෑ. මේ රැවටිලිකාර මර්ධනකාරී රටේ ජනතාව හෙම්බත් වෙලා තියෙන්නේ. දැන උගත් පරම්පරාව තුළ මෙන්ම තරුණ පරම්පරාව තුළද රටේ අනාගතය කෙරෙහි හෙට දවස කෙරෙහි විශ්වාසයක් නැතිකම නිසායි මේ බුද්ධිගලනය සිදුවෙමින් පවතින්නේ. මම අවසන් කරනවා සභා මන්ත්‍රීතුමනි, තමන්ගේ අපේක්ෂාවන් හා සීනියන් මෙන්ම තම දරු පවුල් වල අපේක්ෂාවන් හා සීනියන් සාක්ෂාත් කර ගන්නට තව මව් රටේ අවකාශයක් නොමැති නිසායි මේ පිරිස අද රට අත්හැර යන්නේ. එය ආසාවෙන් කැමැත්තකින් ගන්න තීරණයක් නොවේ. රට පත්ව ඇති මේ තත්වය ඔවුන්ව ඒ විකල්පයට තල්ලු කර තිබෙනවා. මර්ධනය සහ දැඩි නීති රීති තුළින් කෙසේ හෝ පැවැත්ම තහවුරු කරගන්නේ උමනා වෙනුවට බුද්ධිගලනයට හේතු වී ඇති කරුණු කාරණා ඇමතීමයි සිදුවේ යුත්තේ. මේ අවිශ්වාසය නැතිකර විශ්වාසය ලබා ගන්නට පුළුවන් වන්නේ කොහොමද? දැන් මේ රටේ ඉතිරිව සිටින කොටස් වලට ඒ විශ්වාසය දී රටින් පිට වී ගොස් සිටින කොටස් ඔවුන්ගේ අපේක්ෂාවන් සහ සීන සැබෑ කරමින් උදෙසා රටේ සංවර්ධනය උදෙසා නැවත ගන්වා ගන්නේ කොහොමද? අද අප ඉදිරියේ තියෙන සැබෑ අභියෝගයන් මේවා. මේවා තවත් කල්බැරිය හැකි අභියෝගයන් නෙවෙයි. ඒ නිසා මේ ඛේදවාචකයක් බවට පත් නොකර මේට විසඳුම් හෙට නොව අද දවසේ දෙන්නට අපි පියවර තැබිය යුතු වෙනවා. ඒ සඳහා අපි අවංක වෙමු. ඒ සඳහා අපි අදිෂ්ඨානයක් ඇති කරගනිමු. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු සංජීව එදිරිමාන මන්ත්‍රීතුමා. ඔබට විනාඩි 11ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමියනි, මට 11 ද ඉවර කරගන්න බැරුණොත් මේ ජගත් මන්ත්‍රීතුමාගේ වෙලාවෙන් විනාඩි 2 3ක් එතුමාගේ අවසරය තුමන් ගන්නවා. ඉමිතියාස් සමත්තුමා මගේ දිස්ත්‍රික්කේ රාජ්‍ය තමතුමත් එහා පැත්තේ ඉන්නවා. ඉමිතියාස් සමත්තුමා කියපු කතාවේ ඒක නිකන් ස්ලෝගන් එකක් විදිහට ගොනු කරලා ගත්තොත් එතුමා කිව්වා, මෞබිමේ අවකාශ නැතිකම මිස මෙය සිය කැමැත්තෙන් යන ගමනක් නෙවෙයි කියලා. මම එතනට එන්න කැමැති මේ සාකච්ඡාව ඇතුළෙදී. අද ලංකාවේ අපි ලෝක ගුරු දිනය සමරන දවස. ගරු සභාපතිතුමියනි, මේ වෙලාවෙත් මට පේනවා මහජන ගැලරියේ පාසල් දරුවොත් එක්ක ආපු ආදරණීය ගුරු භවතුන් දරු පෙටව ඉන්න වෙලාවක්. 1994 මං ඉස්කෝලේ 7 මට මතකයි මාවත් අපේ ගුරු භවතුන් මෙහෙම මේ පාර්ලිමේන්තුව බලන්න එක්කන් ආපු දවස. මටත් මගේ යාළුවන්ටත් එක්ක ලොකු බත් එකක් බැඳගෙන ඒ ගුරු භවතුන්ගේ ආදරණීය සෙනෙහස උපහාරයක් විදිහට මං මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. ගරු සභාපතිතුමියනි, මම සතුටුයි ඔබතුමිය මේ වෙලාවේ මූලස්සන ඉන්න එක මේ මාතෘකාව පිළිබඳව සාකච්ඡා කරන වෙලාව. ඒ වගේම ගරු ඉරාන් වික්‍රමරත්නට මම ස්තුති කරනවා මේ තීරණාත්මක මාතෘකාව මේ සභා ගැබ මත රැගෙන එම ගැන. මං අද පාන්දර 2 විතර වෙනකන් ඊයේ දවස පුරාම ලෝකයේ පිළිගත් විශ්වවිද්‍යාල සහ පර්යේෂණ ආයතන සහ ඇතැම් මාධ්‍ය ආයතන බුද්ධි ගලනය නැත්නම් මේ හියුමන් කැපිටල් ෆ්ලයිට් මානව ප්‍රාග්ධන පලායාම සම්බන්ධයෙන් කළ අධ්‍යයනයන් සම්බන්ධ වාර්තා කිහිපයක්ම කියවලා ඒ සියලු වාර්තාවල තියෙන පොදු අදහස් ටික මමගේ කතාවට ගොනු කරගන්න කල්පනා කරනවා ගරු සභාපතිතුමියනි. මම පළමුව හෙව්වා බරපතල සමාජ දේශපාලන ආර්ථික අර්බුද නැති මොහොතක, කියන බරපතල සාපේක්ෂව බරපතල ප්‍රශ්න නැති කාලෙක ලංකාවේ මේ ප්‍රශ්නේ කොහොමද සාකච්ඡා කරලා තියෙන්නේ. ලංකාවේ තියෙන ප්‍රශ්නයක් නැති කාලයක් හොයාගන්න එකත් ලේසි නෑ. 48 නිදහස, 53 හර්තාලේ, 71 කැරල්, 80 ජූලි වර්ජනය, 83 කළු ජූලිය, 88 89 JVP අපිට අයි ගහනවා, අවුරුදු 30ක් ප්‍රභාකරන් ගහනවා, මේ වගේ ප්‍රශ්න ගණනාවකින් අපි එන්නේ. මට හමුණාගරු සභාපතිතුමියනි, මහාචාර්ය VK සමරනායක මැතිතුමා ලංකාවෙන් මේ විද්‍යාක්ෂීන් රට හැර යාම සම්බන්ධයෙන් කරපු පර්යේෂණ පත්‍රිකාවක්, මේකට එතුමන් ගන්නවා 1968 සහ 74 කාල වකවානුව, අවුරුදු 5ක් 5 මාරක විතර කාලපරාසයක්. මං හිතනවා මේ සභාව එකඟයි ලංකාවේ අර්බුද පිළිබඳව සාපේක්ෂ විග්‍රහ කළොත් සාපේක්ෂව අර්බුද අඩු කාලයක්. මේ අවුරුද්දෙන් අවුරුද්දට මේ විශ්වවිද්‍යාලවලින් පිටත් වුණු අය මහාචාර්ය සමරනායකයන්ගේ මේ වාර්තාවේ කියනවා 1968 උපාධි වෛද්‍ය උපාධිය ලබන අය 318යි 27 දෙනෙක් මහා බ්‍රිතාන්‍යයට යනවා ප්‍රතිශතය 8.5%. 969 වෛද්‍ය උපාධිධාරීන් 243යි 14ක් යනවා ප්‍රතිශතය 5.8%. 970 වෛද්‍ය උපාධිධාරීන් 307යි 28ක් රට යනවා ප්‍රතිශතය 9.1%. 971 ටිකක් වැඩි වෙනවා සමහර විට 71 කැරල්ලියම් බලපෑමක් වෙන්න ඇති. 288 වෛද්‍ය උපාධිධාරීන්ගෙන් 45 සෙනෙක් රට යනවා 14.91 ප්‍රතිශතයක්. 972 වෛද්‍ය උපාධිධාරීන් 272 101ක් රට යනවා ප්‍රතිශතය 37.1%. 73 271 උපාධිධාරීන් 99ක් රට යනවා ප්‍රතිශතය 36.5%. 974 වැඩිම ප්‍රතිශතය ගරු රාජිත ඇමතුමනි 257 දෙනෙක් වෛද්‍ය උපාධිධාරීන් මේකෙන් 118ක් රට යනවා 45.91 ප්‍රතිශතයක්. මේකෙන් එක කාරණයක් තමයි ගරු සභාපතිතුමනි අපි මේ ප්‍රශ්නෙට සුවිශේෂී අර්බුද නැති අවස්ථාවලදී පවා මුහුණ දීලා තියෙනවා. ඒකයි මම මේ 964-78 තැන ගත්තේ අර්බුද සාපේක්ෂව අඩුම මොහොතක. ඒකෙදි දීර්ඝ ලෙස මහාචාර්ය වී.කේ. සමරනායක මේ ප්‍රශ්නේ සාකච්ඡා කරනවා. රටක් විදියට ලංකාව ඇතැම් වෘත්තිකයන්ට යම් යම් විශේෂ වරප්‍රසාද අවස්ථා විදියට දෙනවා. යම් දිරිදීමන, නිල නිවාස, තීරුබදු රහිත වාහන බලපත්‍ර, එකී වෘත්තියේම පෞද්ගලිකව නිරතවීමට දෙන අවසරය, ඒවා සුවිශේෂ අවස්ථා. කරු සභාපතිතුමනි, මම මගේ ආයතනයේ රාජකාරී කරනකොට මට දෙන ඇපොයින්ට්මන්ට් ලෙටර් එක එක වගන්තියක් වැටුපක්. මුදලක් ලැබෙන හෝ නොලැබෙන වෙනත් කිසිදු රාජකාරියක නිරත වීම සපුරා තහනම්. දැන් ඒක ඇතම් වෘත්තිකයන්ට අදාළ වෙන්නේ නැහැ. එවැනි අවස්ථා දීලා අපි යම් මට්ටමකින් උත්සාහ දරනවා මේ වෘත්තිකයන් මව් රට තුල රඳවා තබා ගැනීම වෙනුවෙන්. නමුත් 100%ක්ම මේක සාර්ථක වෙන්නේ නැහැ. මේක බුද්ධිගලණය 100% වෙන්නෙත් නැහැ, වෙන්න ඕනත් නැහැ. දැන් මම එනවා මං කතාව පටන් ගන්නකොටම මතු කළ කාරණය මේ පිළිබඳව මේ විෂය මේ අර්බුදයේ පිළිබඳව ලෝකෙ විසින් කළ අධ්‍යයන විසින් පොදුවේ හොයාගන්නා කාරණා. ඒකේ මේ බුද්ධිගලණය තුළ තියෙන අවාසි පිළිබඳ පෙළගැස්මේ ප්‍රධානම කාරණාව විදිහට මේ පර්යේෂණ වාර්තාවල පෙන්වලා දෙනවා ඒ වෘත්තිකයන්ගෙන් මව් රටට ලැබිය යුතු ප්‍රතිලාභයේ අහිමිවීම. දැන් මේක ඉතාම සංවේදී මාතෘකාවක් බවට පත්වෙන්නේ අපි දන්නවා ලෝකේ හැම රටකම වාගේ මූලික අධ්‍යාපනය එක්ක අර්ධ වශයෙන් නැත්නම් පූර්ණ වශයෙන් නිදහස් අධ්‍යාපනයක් ලෝකෙ තියෙන. ඒ කියන්නේ කොන්දේසි සහිත අර්ධ වශයෙන් මුදල් අය කිරීම සිද්ධ වෙන අවස්ථා. එහෙම නැත්නම් ලංකාව වගේ සම්පූර්ණයෙන්ම මූලික උපාධිය දක්වාම.
මන්ත්‍රීතුමා ඔබට තව විනාඩි 13ක කාලයක් එකතු වෙනවා. මේ ගරු චින්තක මායදුන්නගේ කාලෙත් එකතු වෙනවා.
හොඳයි ගරු සභාපතිතුමනි. දැන් මේ 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 ප්‍රතිලාභයේ අහිමිවීම වඩා බරපතල වෙන්නේ මේ අර්ධ හෝ පූර්ණ නිදහස් අධ්‍යාපනයකින් නිර්මාණය කරන වෘත්තිකයා රටහැර යාම විසින් ඒ රාජ්‍යයට මව් රටට ඒ අයගෙන් ලැබිය යුතු ප්‍රතිලාභයේ අහිමිවීම. ඒ වගේම ගෝලීය වශයෙන් රාජ්‍යයන් අතර යම් යම් අසමානතා මේ හේතුවෙන් නිර්මාණය වෙනවා. මේ දෙවැනි දුර්වලතාවය නැත්නම් අවාසී විදියට හඳුනාගෙන තියෙනවා. ඒ වගේම ඉතාම වැදගත් විශේෂේස්ත්‍රයන්හි සිද්ධ වෙන විෂමතාවන් ඒ වෘත්තිකයන්ගේ හිඟය. දැන් අද අපි වෛද්‍ය සෞඛ්‍ය වෘත්තිකයන් සම්බන්ධ මේ ආරවුල ලංකාවේ කතා කරනවා. ඒ වගේම සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර තාක්ෂණික පරතරයක් ඇති වෙනවා මේ බුද්ධිගලනේ අවාසි සහගත බලපෑමේ තවත් එක් ප්‍රබල කාරණාවක් විදිහට මේ පර්යේෂණ පත්‍රිකා පෙන්වලා දෙනවා. ඒ වගේම මේ ශ්‍රම බලකායේ සහ ඒ වගේම අධ්‍යාපනික තත්වයන්හි ඇතිවන වෘත්තීයමය ව්‍යුහාත්මක ආරවුල් මේ බුද්ධිගලණය හේතුවෙන් නිර්මාණය වෙනවා. ලංකාවේ අපිටත් ලෝකේ බොහෝ රටවල් වලටත් මේ බුද්ධිගලනේ යම් වාසි සහගත තත්ත්වයන් නිර්මාණය කරගන්නත් පුළුවන්. ඒක අපිත් කතා කරන ලංකාවේ විදේශ සංචිත සඳහා අපිට තියෙන ඩොලර් ආදායම් මාර්ග පහෙන් ප්‍රධාන එකක් තමයි විදේශගත ශ්‍රමිකයන්ගේ අපිට ලැබෙන රෙමිටන්සස් ප්‍රේෂණ පිළිබඳ අපේ ආදායම. එතකොට මේ ප්‍රේෂණ මෞරටට ලැබීම මේකේ එක වාසියක් විදිහට අපි අඳුනගන්නවා. ඒ වගේම තව වැදගත් එකක් තමයි මේ කෙටි කාලීනව සිද්ධවන සංක්‍රමණ හේතුවෙන් අලුත් දැනුමක් මෞරටට ගේන්න පුළුවන්. දැන් ඔබතුමිය ඊළඟ අධ්‍යාපනික ස්තරයේ වෙනුවෙන් විදේශගතව ගිහිල්ලා යමක් ඉගෙනගෙන අවුරුද්දක් එකහමාරක් වෙන රටක ඉගෙනගෙන ඒ සමාජ වටපිටාවන් තාක්ෂණික නව තත්ත්වයන් අවබෝධයක් කරගෙන නැවත පැමිණ අපේ දරුවන්ට උගන්වනකොට ඒ අලුත් දැනුම නැවත ඒ වෘත්තිකයන් හරහා මෞරටට ලබා ගන්න පුළුවන්. හැබැයි මේක කෙටිකාලීනව සිද්ධ වෙන සංක්‍රමණ නැත්නම් කෙටිකාලීන බුද්ධිගලනේ වාසි සහගත තත්වයක් විදිහට අපිට හඳුන ගන්න පුළුවන්. ඊළඟ එක වචනයක් විදිහට අපි මේ වචනයට එකඟ නැහැ. අපේ අත්දැකීම් නීරස නිසා ඩයස්පෝරාව නිර්මාණය වී දැන් ඩයස්පෝරාව ශ්‍රී ලාංකික ඩයස්පෝරාව ඉන්නේ මෞරටට ඉතාම අහිතකර තැනක. ඒ එල්ටිටි බෙදුම්වාදී ත්‍රස්ස ව්‍යාපාරයත් එක්ක අපි මේ තත්ත්වයේ ඉතාම බරපතල විදිහට දුටුවා. මේ ආචාර්ය සරත් වීරසේකරයන් මේ සභාවේ ඉන්නවා. එතුමන් එහෙම මේ ගැන අපිට වඩා ගැඹුරෙන් කරුණු හදාරලා තියෙන කෙනෙක්. දැන් එහෙම ඩයස්පෝරාවක් නිර්මාණය වුණාම ගරු සභාපතිතුමියනි මේ FDI ඍජු විදේශ ආයෝජන වැනි අවස්ථා සඳහා පහසුකම් සපයන් යම් යම් තාක්ෂණික හුවමාරු වැඩසටහන් ඒ මෞරටෙන් පිටස්තර ස්ථානයක ඉඳලා තමන්ගේ උපන්බිම වෙනුවෙන් මෙහෙවන්න මේ කණ්ඩායම් වලට අවස්ථාවක් ලැබෙනවා. දැන් මම පැහැදිලි කළේ මේ මානව ප්‍රාග්ධන පලායාම මත ධන සහ ඍණ බලපෑම් පිළිබඳව ලෝකයේ දැනට හඳුනාගෙන තියෙන තත්ත්වයන්. ලංකාවේ බොහෝ ප්‍රශ්න කතා කරද්දී කලාපී අර්බුද සාකච්ඡා කරද්දී අපි ඉන්දියාව කොහෙද ඉන්නේ, එයාලා මොකද කරන්නේ, එයාලා කොහොමද මේ ගැන හිතන්නේ කියන එක සාමාන්‍යයෙන් උදාහරණයකට ගන්න. එනිසා මම කැමති මේ මාතෘකාව අසල්වැසි කලාපීය බලවතා සමග ඇප්ලයි කරගන්න. ඉන්දියානුවන් ආසන්න වශයෙන් ගරු සභාපතිතුමියනි මිලියන 18ක් 1,80,00,000කට වැඩි පිරිසක් ලංකාවේ සමස්ත ජනගහනයට ටිකක් ආසන්න ප්‍රමාණයක් ඉන්දියාව නොවන වෙනත් භූකලාපයන්හි රාජකාරී කටයුතු කරමින් ඉන්නවා. වෛද්‍යවරු ඉන්නවා, විවිධ තාක්ෂණ වෘත්තිකයන් ඉන්නවා. විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණයේ ලෝක බලවත් ආයතන සියල්ල අද ඉන්දියන් ග්‍රහණයට හසු වෙලා තියෙන්නේ. ඉන්දියන් අගමැති නරේන්ද්‍ර මෝදී මීට මාස කීපයකට පෙර ආතුව අලුත් සංකල්පයක් ලොන්ච් කළා, ග්ලෝබල් ඉන්දියන්ස්. එයා හොයාගෙන යන්නේ ලෝකෙ වටේ ඉන්න ඉන්දියානුවන්. මම හිතන්නේ අපේ පාර්ලිමේන්තුවේ ඉන්න ඇතැම් ඉන්දීය සම්භවයක් සහිත මේ මහජන සභිකයන් පවා එතුම මුණ ගැහුණා. මේ ඉන්දියානුවන් විශාල ප්‍රමාණයක්. මේකට එක හේතුවක් තමයි යටත් විජිත පාලන සමයේ ඉන්දියාවෙන් ලෝකෙ විවිධ රටවලට විවිධ සේවාවන් සඳහා පුද්ගලයන් පිටත් කර හැරියා. දැන් ලංකාවත් ඒ වෙලාවේ බුද්ධිගලනේ ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ එකතකින් අත්විඳේ. ලංකාවේ වැවිලි ආර්ථිකයේ සඳහා එවැනි ඉන්දියානුවන් ලංකාවට පැමිණීමක් ශ්‍රමිකයන් විදිහට සිද්ධ වුණා. දැන් විශේෂයෙන්ම ඉන්දියානු සෞඛ්‍ය සේවා වෘත්තිකයන් විශාල ප්‍රමාණයක්, සංඛ්‍යාත්මකව විශාල ප්‍රමාණයක් ලෝකෙ විවිධ රටවල් වල රස්සාව කරනවා. මේ ළඟදී සිරසේ සටන ඩිබේට් එකට ගිය වෙලාවේ මේ ප්‍රශ්නේ මතුවුනහම මම මේ කාරණාව කිව්වහම ප්‍රතිවිරුද්ධ තර්කයක් ආවා. ඉතින් ඉන්දියාවේ අවුලක් නැහැනේ, එහේ ඕනතරම් අවශ්‍ය දොස්තර මහත්තුරු හෙද හෙදියන් ඕනතරම් ඉන්නවනේ කියලා. මම කෝ නෑ, ඒක නෙවෙයි ඇත්ත. ඒක ගැන මම වාර්තාවක් හොයාගත්ත ගරු සභාපතිතුමියනේ මීට අවුරුදු 3කට විතර පෙර දෙදස් දහනවේ ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ තියන්නේ සෞඛ්‍ය සහ ෆැමිලි වෙල්ෆයා කියලා මිනිස්ත්‍රී එක සෞඛ්‍ය සහ පවුල් සුබසාධන අමාත්‍යංශයේ ඇමතිවරයා ඉන්දීය ලෝක් සභාවට ඉන්දිය පාර්ලිමේන්තුවට මේ ගැන වාර්තාවක් ඉදිරිපත් කරනවා. ඒ වාර්තාව ඉදිරිපත් කරන වෙලාවේ හිටියේ හර්ෂ් වර්ධන් කියලා ඇමතිවරේ. දැන් ඔහු නෙවෙයි ඉන්නේ, ඊට වඩා තරුණ ඇමතුමෙක්, අලුත් මයිතන්නේ 971-72 විතර ඉපදිච්ච සාපේක්ෂව තරුණ අලුත් ඇමති ක්‍රමෙක් ඉන්නවා, ලක්ෂ්මන් වායි වගේ නමක් තියෙන. මේ පෙර සිටි ඇමතිවරයා මේ ඉදිරිපත් කළා මේ වාර්තාව. ඒ වාර්තාවේ පෙන්නලා දෙනවා ඉන්දියන් සෞඛ්‍ය සේවය තුළ සෞඛ්‍ය සේවා වෘත්තිගැන්ගේ තියෙන හිඟය මේ තරම් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එළියේ ඉද්දිත්. ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝකෙට කියනවා බල රටේ මිනිස්සු 1000කට එක දොස්තර මහත්තයෙක් ඉන්න ඕන කියලා. ඉන්දියාවේ ඉන්නේ 1459 දෙනෙකුට එක්කෙනයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලෝකෙට කියනවා රටක මිනිස්සු 1000කට හෙදියන් නැත්නම් හෙද සේවකින් 3 දෙනෙක් ඉන්න ඕන. ඉන්දියාවේ ඉන්නේ පුද්ගලයන් 1000කට හෙද සේවයේ 1.7යි. දැන් කෙනෙක් තර්කයක් හදාගෙන Facebook එකේ කෑල්ලක් අපයි දන්නේ කොහොමද දශම ගණන් මිනිස්සු ඉන්නේ කියලා. මේ සංඛ්‍යාත්මකව ගාන හදනකොට තමයි මේ 1.7 එන්නේ. ඒ වගේම මිනිස්සු 1000කට ඇඳන් 3ක් තියෙන්න ඕන කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය කිව්වට ඉන්දියාවේ මිනිස්සු 2239කටයි එක ඇඳක් තියෙන්නේ. ඇඳන් 3කුත් නෙමෙයි, ඒත් තියෙන්නේ එක ඇඳයි. මේ තමයි ඉන්දියාව ලෝකයේ විවිධ රටවල් තමන්ගේ රටෙන් වෘත්තිකයන් විදේශගත වන්නේ තමන්ගේ රටේ කී වෘත්තීය තත්ත්වයන්නේ අතිරික්තයක් ඇති වුණු අවස්ථාවක විතරක් නෙවෙයි. අපිත් මේ සම්බන්ධව ඉන්නේ අවුලක. හැබැයි මම එනවා අවසානයේ මේ ගරු ඉමිතියස් ඇමතිතුමා මතු කළ තර්කයට. එතුමා කිව්වේ මේක මව්බිමේ අවකාශ නැතිකම මත සිය කැමැත්තෙන් නොවන හිතේ කැමැත්තක් නැතුව යන ගමනක්. ඇත්ත මේක සංවේදී කාරණාවක්. හැබැයි මේක උපන් බිමට අපහාස කරමින් යන අයත් ඉන්නවා. මේක තේරුම් ගන්න තියෙන හොඳම එක තමයි ලෝකේ තියෙන විෂයක් මේ ඩිමෝග්‍රැෆි, ජනගහන විද්‍යාව. මම මේ විෂයේ යම් මට්ටමක හදාරලා තියෙන කෙනෙක්. දැන් අපි ඕස්ට්‍රේලියාව වගේ රටක ගරු සභාපතිතුමියනි ජනගහන පිරමීඩේ ගත්තොත් දැන් ලංකාව බොහෝ විට දියුණු වෙමින් පවතින රටවල ජනගහන පිරමීඩේ පළල් වෙන්නේ මේ උපත ආශ්‍රිතව. ඒ කියන්නේ පිරමීඩේ පහළ කොටසින්. නමුත් ඕස්ට්‍රේලියාව උදාහරණයකට ගත්තොත් ඕස්ට්‍රේලියාවේ ජනගහන පිරමීඩේ පළල් වෙන්නේ වයස අවුරුදු 20 වයස අවුරුදු 20 39 අතර කලාපයේ තමයි ඕස්ට්‍රේලියාවේ ජනගහන පිරමීඩේ පළල්ම කලාපය. මොකක්ද මේකේ නිරූපණය වන්නේ? මෙතනදී පේන්නේ ඉපදෙන ජනගහනය ඉක්මවා යන පුරවැසි ප්‍රජාවක් ඒ රට තුළ නිර්මාණය වෙනවා මේ සංක්‍රමණිකයන් හේතුවෙන්. මේ සංක්‍රමණිකයන් අතරින් විශාල පිරිසක් බහුතරය වෘත්තිකයන්. එතකොට තමයි අපිට මේ ප්‍රශ්නය තේරුම් ගන්න වෙන්නේ ලංකාව විසින් නිර්මාණය කරන වෘත්තිකයෙක් විදේශ රටකට ගිහිල්ලා සේවය කරනකොට ඔහු විසින් යන දෙවන රට ඔහුගේ වෘත්තීය භාවයේ වෙනුවෙන් දැරිය යුතු පිරිවැය දරලා නැහැ. ලංකාවේ දොස්තර මහත්තයෙක් ඕස්ට්‍රේලියාව ගිහිල්ලා රැකියාව කරනවා නම් ඔහු වෛද්‍යවරයෙක් බවට පරිවර්තනය කිරීම සඳහා වන මූලික මානව ප්‍රාග්ධන පිරිවැය දරලා තියෙන ඕස්ට්‍රේලියාව නෙමෙයි ලංකාව. අපි ගත්තොත් අපි ඉපදෙන්න අම්මගේ බඩට ආපුවාම අම්මා ක්ලිනික් යනවා, ආණ්ඩුව නොමිලේ උදව් කරනවා. අපි ඉපදෙනකොට ආණ්ඩු ඉස්පිරිතාලය මට නොමිලේ හොරණ ඉස්පිරිතාලය ඉපදෙන්න පහසුකම් දුන්නා. ඊට පස්සේ මට ආණ්ඩුව නොමිලේ එන්නත් ලබා දුන්නා. ආණ්ඩුව නොමිලේ ත්‍රිපෝෂටික ලබා දෙනවා, අධ්‍යාපනය ලබා දෙනවා, පෙරපාසල ඉඳලා මූලික උපාධියනකම්. මෙන්න මේ පිරිවැය දරලා නිර්මාණය කරපු පුරවැසියා තමයි වෙනත් රටක ගිහිල්ලා රාජකාරිය කරන්නේ. එතකොට අර ලංකාව පිළිබඳ නැත්නම් ලංකාව නොවුනත් දැන් ලෝකේ අප්‍රිකන් කලාපේ ගත්තොත් ගහනා වගේ රටක් මේ ප්‍රශ්නේ බරපතලයි. ඒ අය මහිතන්නේ UN එකේ එහෙම රැස් වුණාම මේ ප්‍රශ්න සාකච්ඡා කරන්න ඕන දැන් වෙනදට නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රැස් වුණාම ලෝකේ සංවර්ධනයේ වෙමින් පවතින කලාපයන් සිද්ධ වෙන අසාධාරණකම් සාකච්ඡා කරනවා මම දැක්කේ නෑ මේ මෑත කාලීනව එවැනි සංවාදයේ ඒ කාලේ මට මතකයි මීට අවුරුදු 10ක් විතර ආපස්සට ගියොත් ඔය ඉරානයේ හිටියා මොහමඩ් අහමනීන් ජාඩ් කියලා ජනාධිපතිවරෙක් ඇවිල්ලා ලෝකේ තියෙන පොදු අසාධාරණකම් සාකච්ඡා කරනවා හියුගෝ චාවෙස් වෙනිසුලාවේ ජනාධිපතිවරයා එහෙම මතයක් දරුවා යම් කාලයක් දැන් මේ මෙවැනි මාතෘකාවක් කියන්නේ දුප්පත් රටවල් විසින් තමන්ගේ රටේ සල්ලි වේදම් කළා මූලික මානව ප්‍රාග්ධන පිරිවැය දරලා නිර්මාණය කරන වෘත්තිකයන් දියුණු රටවල් විසින් මිලදී ගැනීම පිළිබඳ ලෝකයේ සංවාදයක් තියෙනවා මේක මාර ආරවුලක් අපිත් මේ අවුලට යමින් ඉන්නවා මේකේ වරපතලම තත්වයේ තියෙන අප්‍රිකානු රටවල හෙද සේවය පිළිබඳව ලොකුව දැන් එංගලන්තයේ විසින් මේ අප්‍රිකානු කලාපයේ ඉන්න හෙද සේවයේ වෘත්තිකයන් විශාල පිරිසක් මිලදී අරගෙන ඉවරයි මේ විදිහේ කරුණු ලෝකයේ තුල සාකච්ඡා වෙමින් තියෙනවා අපි මේ ප්‍රශ්නේ දිහා මම අර මුලින් යෝජනා කරපු ධන බලපෑම් වෙනමත් ඍණ බලපෑම් වෙනමත් සාකච්ඡා කරලා මේ තත්වයන් අවම කර ගැනීම වෙනුවෙන් මෞබිම තුල අවකාශ ප්‍රමාණවත් නොවීම මේ ගරු ඉමිතියා සමතුමා මතු කළ තර්කේ එහෙනම් මේ අවකාශ පළල් කිරීම වෙනුවෙන් අපි කුමක්ද මේ මොහොතේ කළ යුත්තේ ඒ වගේම අර්බුදයක් ආපුවාම මෞරට අතහැර පලා යාම පිළිබඳව අපි වෙනම ආකල්පමය සංවර්ධනයක් සාකච්ඡා කරගන්න වෙයි ලෝකෙ විවිධ රටවල් දැන් එක අවස්ථාවක 2015 විතර මට මතක විදියට නේපාලයේ මෑත කාලීන බරපතලම බුද්ධිගලණය පිළිබඳ ඉලක්කම වාර්තා වෙන්නේ ඒ රටේ සිද්ධ වෙච්ච දැවැන්ත භූමිකම්පාවෙන් පස්සේ සමහර රටවල් අර්තාපල් වගාවට සිද්ධ වෙච්ච ස්වභාවික හානිය නිසා අයර්ලන්තයේ හැර යාම පිළිබඳ ලෝකෙ උදාහරණ තියෙනවා අර්බුදයක් ආපුවාම ඒ අර්බුදයට පොදු විසඳුම් සෙවීම වෙනුවෙන් අපේ සහභාගීත්වයත් ඕමනයි කියන කාරණාව මම මේ ගරු සභාවේදී අවධාරණය කරන්න කැමතියි.
ගරු මහත්තුමා විනාඩි දෙකයි.
හරි මම අවසන් කරනවා ගරු සභාපතිතුමීනි. මම අවසාන වශයෙන් එනවා අද මේ කොල්ලුපිටියේ සිද්ධ වෙච්ච ඛේදවාචකය පිළිබඳව වචනයක් කියන්න. ගරු රාජිත ඇමතුමනේ අපේ මතුගම ඩිපෝ එකේ බස් එකක් මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ. මතුගම කොළඹ දුවන එකක් නෙවෙයි නමුත් ඒ බස් එක මතුගම ඩිපෝ එකේ බස් එකක් මම උදේ DS මහත්තයරත් කතා කරලා මේ තොරතුරු ටික ඇහුවා මම කල්පනා කළ එකක් අපේ රටේ ගරු සභාපතිතුමීනි සමහර උත්තර ප්‍රශ්න විදිහට දකිනවා සමහර ප්‍රශ්න සමහරුන්ට උත්තර විදිහට පේනවා මම කල්පනා කළා නිකමට ඔය ගහ කවුරුන් හරි අඳුනගෙන යම් දිරායාමක් අභ්‍යන්තර වශයෙන් තියනවා මේක ඉවත් කරන්න ඕන වගේ එකක් යෝජනා වුණා නම් මේ ගැන මොන වගේ සංවාදයක් සමාජ මාධ්‍ය ඇති වෙයිද අර ජයතිලක දේවානි ජයතිලක නෝනා හැම මොනවා කියයිද මේ වගේ අපිට කියන්නේ මෙහෙම ප්‍රශ්නයකට උත්තරයක් හොයන්නත් සමහර අවස්ථාවලදී අපිට අර්බුදයක් තියෙනවා මං මීට විනාඩි කීපයකට පෙර ආතුව කතා කළා මහාචාර්ය උපුල් සුබසිංහ මැතිතුමාට අපේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මේ වන විද්‍යාව පිළිබඳව ඉන්න ජ්‍යෙෂ්ඨතම මහාචාර්යවරයා මං හිතන්නේ මේ රටේ ඒ විෂයට ඉන්න වැඩිම සබ්ජෙක්ට් එක්ස්පර්ටි එක තියෙන මහාචාර්යවරයා මං එතුමා අඳුරන්නේ මගේ පාසලේ තියෙන වගේ සභාපතිතුමේනි හොරණ ශ්‍රීපාලියේ මහාචාර්ය අපේ ඉස්කෝලේ ආරම්භ කරන වෙලාවේ මහා කවි රවීන්ද්‍රනාත් ටාගෝර මැතිතුමා විසින් හිටවපු දැවැන්ත සියඹලා වෘක්ෂයක් 94 මේ ගහ හිටවන්නේ මේ ගහේ අභ්‍යන්තර දිරායමක් පිළිබඳව ප්‍රශ්නයක් ආපුවා මම මහාචාර්යතුමා එක්කන් ගිහිල්ලා මේ ගහ ස්කෑන් කරලා බැලුවා දැන් වෛද්‍යවරු අපේ ශරීරය ස්කෑන් කරනවා වගේ මේ වන විද්‍යාවේ තියෙනවා ගහක් ස්කෑන් කරලා අභ්‍යන්තර දිරායමක් තියෙනවද කියලා හොයාගන්න මම දන්නේ නැහැ කොළඹ මහනගර සභාව කොළඹ ගස් ටික ගැන මේක කළා තියෙනවද කියලා මම යෝජනා කරනවා මේ ඉන්න වෘත්තිකයන්ගෙන්වත් මේ සේවය ලබා ගන්න කියලා දැන් මහාචාර්යතුමාලගෙන් එහෙම කවුරුත් අහලා නැහැ එහෙම දෙයක් කරන්න පුළුවන්ද කියලාවත් මම ඉවර කරනවා ගරු සභාපතිතුමියනි ඉන්න අයගෙන් වැඩක් ගැනීම පිළිබඳවත් ප්‍රශ්නයක් තියෙනවා කියන එක කියන්නයි මම ඒ කතාව කිව්වේ ස්තුතියි
ඔමි ස්තුති ගරු මෛත්‍රීපාද සිරිසේන මහත්මයා ඔබට විනාඩි 7ක කාලයක් තියෙනවා
මුලාසනේ ගරු මන්ත්‍රීතුමියනි විශේෂයෙන්ම බුද්ධිගල්නේ පිළිබඳව මේ කතා කරන අවස්ථාව අද උදේ සිට කතා කර ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අදහස් බොහෝ දේවල් ඉතාමත් වැදගත් වෙනවා. නමුත් අද අපිට තිබෙන ප්‍රශ්නය මීට අවුරුදු 25කට 30කට කලින් තිබුණු ඒත් අද වගේම ගියා කියන කාරණේ නෙවෙයි. අද අපි ලොකු ප්‍රශ්නයකට මේ රට මූණ දෙමින් සිටිනවා. උදාහරණයක් විදියට ගත්තොත් වෛද්‍යවරුන්. වෛද්‍යවරයෙකුට දවසකට බලන්න පුළුවන් සාමාන්‍යයෙන් හොඳට බලනවා නම් ලෙඩාව අපි හිතමු දවසකට 50ක් බලන්න පුළුවන්. නමුත් වෛද්‍යවරයෙකුට ලෙඩු 250ක් බලන්න බෑ. දැන් මේ වෛද්‍යවරුන්ගේ යෑම තුල දවසකට 250 නෙවෙයි දවසකට වෛද්‍යවරයෙකුට රෝගීන් 500ක් බලන්න වෙන තත්ත්වයට මේ රටපත් වෙනවා. එතකොට මේ රටේ වෛද්‍ය ශාස්ත්‍රය විතරක් නෙවෙයි අනිත් පැත්තෙන් ගත්තාම හෙද සේවය ඊළඟට සෞඛ්‍ය සේවයේ තිබෙන විශේෂයෙන්ම ටෙක්නිකල් සර්විස් වල ඒ මැෂින් වල MRI T මේ මේ ඒ මැෂින් වල වැඩ කරන X-ray ඒ වැඩ කරන අය මේ ඔක්කොම යනවා. එතකොට දැන් අපි බුද්ධිගලණය ගැන කතා කරන වගේම ඔබතුමියගේ කතාවත් මම අහගෙන හිටියා. දැන් මානව සම්පත පිළිබඳව කතා කරන විට මේ මානව සම්පත ගැන කතා කරන එක ඉතාමත් වැදගත් රටක් විදියට. දැන් එතන බුද්ධිමතුන්ගේ ප්‍රශ්නේ වගේම අධ්‍යාපනයේ නොලැබූ පිරිස් ලක්ෂ ගණනින් මේ රටේ පහුගිය අවුරුදු දෙකේ යන්න පටන් ගත්තා. ඒ යන්න පටන් ගත්තේ මේ රටේ කලින් මීට අවුරුදු 25කට 30කට තිබුණු තත්ත්වය අනුව ඇතිවෙච්ච ඒ මානසිකත්වය තුල නෙවෙයි. ප්‍රධාන වශයෙන්ම අපි කවුරු මන් දැක්කා මෙතන බොහෝ දෙනෙක් කතා කරනවා ඔබතුමියත් කතා කළා මේ රට මුළු මාතෘ භූමිය අපේ අද එකම රෝගයකින් පෙළෙනවා. ඒ කියන්නේ අපි මේ කතා කරනවා කෑලි කෑලි බුද්ධිගලණය ගැන අධ්‍යාපනයේ කඩාවැටීම පිළිබඳව කෘෂිකර්මයේ කඩාවැටීම පිළිබඳව. හැබැයි ඒවා එක එක කොටස් මේකේ. නමුත් මේ සියල්ලම එකට එකතු වෙච්ච දෙයක්. ඒකට එකතු වෙච්ච දේ තමයි මුළු රටේම මේ ශ්‍රී ලාංකික මාතාව කියන දේහේ සෑම තැනම අද අසනීප වෙලා රෝගාතුර වෙලා. ඒ රෝගාතුර වීමෙන් මේ මාතෘ භූමිය අපේ කොහොමද අපි බේරගන්නේ? දැන් විශ්වවිද්‍යාලවල කවුරුත් කිව්වා ඔබතුමියක් දන්නවා මට වඩා හොඳට ආචාර්ය මහාචාර්යවරු 3000කට වැඩිය ගිහින් තියෙනවායි කියලා මම දැක්ක මාධ්‍යවල පළ වෙලා තිබෙනවා. දැන් මගේ පොළොන්නරුව ප්‍රදේශයට අල්ලපු අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිබෙන රජරට විශ්වවිද්‍යාලයේ අද ළමා රෝගාංශය සම්පූර්ණයෙන්ම වහලා MBBS කරන ළමයින්ට ළමා රෝග ඉගෙන ගන්න ආචාර්යවරු මහාචාර්යවරු නැහැ. එක දවසෙන් දෙකෙන් සියලු ආචාර්ය මහාචාර්යවරු සියලු දෙනාම ගියා ළමා රෝගාංශය වැහුවා. එතකොට මේ යන්නේ වෛද්‍ය ශාස්ත්‍රය විතරද? නැහැ. අනිත් පැත්තෙන් ගත්තාම ඉංජිනේරු සේවාව. මේ රටේ ඉදිකිරීම් ශාස්ත්‍රයේ කඩාවැටීම සහ අධික මිල ගණන් වලින් ඉහළ යෑම නිසා මේ රටේ අහිංසක දුප්පත් බාස් මේ වඩු බාස්සුන් නැහැ. මේ රටේ අහිංසක දුප්පත් මේෂන් බාස්සුන් නැහැ. ඒ වගේ මේ රටේ අහිංසක ගෘහ නිර්මාණ කරන පුටුවක් මේසයක් හදන අහිංසක මිනිස්සයා ගෘහ නිර්මාණ කරන කෙනා ගෙදරකට අවශ්‍ය බඩු ටික හදන ඒ බාස්සුන්නේ අපි ගමේ භාෂාවෙන් කතා කරනකොට. එතකොට මේ සෑම කෙනෙක්ම අමාරු වැටලා තියෙන්නේ. ඒ මොකද මේ රටේ මහා පරිමාණයේ ඉහළ විශාල ආයතන විශාල සමාගම් මේ රට දාලා පහුගිය අවුරුදු දෙකේ ගියා. ගිහිල්ලා ප්‍රධාන වශයෙන්ම ලෝකයේ වෙනත් රටවල් වල අප්‍රිකානු රටවල් වල අද ඒගොල්ලන්ගේ ආයතන දාගෙන වැඩ කටයුතු කරනවා. එතකොට මේ රටේ ඉදිකිරීම් ශාස්ත්‍රයේ කඩාවැටලා මේ රටේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ කඩාවැටලා මේ රටේ අධ්‍යාපනය ගත්තාම අධ්‍යාපනය අද විශාල වශයෙන් ඉංග්‍රීසි ගුරුවරුන්ගේ හිගයක් තියෙනවා. ඉංග්‍රීසි ගුරුවරුන්ගේ හිගයට හේතුව කුමක්ද ගරු සභාපතිතුමනි? ඉංග්‍රීසි ගුරුවරු විශාල වශයෙන් පිටරට ඉංග්‍රීසි නොමැති රටවල් වල ගුරුවරු ගන්නවා. දැන් මම පහුගිය කාලේ කාම්බෝජයේ ගියා ජාත්‍යන්තර සමුළුවකට. මම පාරිපුඩක් එහෙම ඇවිදිනකොට ලංකාවේ කීප දෙනෙක් ඇවිල්ලා මාව වට කරගත්ත බොහොම තරුණ අය කීප දෙනෙක්. මංගාවට ඇවිල්ලා ආවා සර් මොකද මෙහි මොනවටද උත්සවයකට ආව මං කිව්වා මේ ජාත්‍යන්තර සමුළුවක් තිබුණා ඒකට
ආවා. විනාඩි දෙකයි.
හරි. මං ඇහුවා ඕගොල්ලන් කවුද? මේ අපි ඔක්කොම ගුරුවරු අපි ඉංග්‍රීසි ගුරුවරු අපිට මේ හොඳ පඩියක් ගෙවනා ඒක නිසා අපි ආවා. ඉතින් ඒක නිසා මේ තියෙන ප්‍රශ්නෙට ආණ්ඩුවේ මැදිහත් වීම කුමක්ද? දැන් වෛද්‍ය සේවය ගත්තාම දුෂ්කර සේවාවල් වල ඉන්න වෛද්‍යවරුන්ට අඩු වශයෙන් ප්‍රවාහන ගාස්තුවවත් වැඩි කරලා නැහැ. එතකොට මේ අය යනවා තමයි යන්නේ. ඒකත් එක කාරණයක්. ඒක නිසා රජය මේ දක්වා මොන වෘත්තීය සමිතියද කැඳිවේ? මම නම් මාධ්‍ය තුල දැක්කේ නැහැ. මම දන්නේ ආණ්ඩුව කැඳිවෝද කියලා ආණ්ඩුවේ වගකීම්. එතකොට වෛද්‍යවරුද ඉංජිනේරුවරුද නීතිඥවරු ගිහිල්ලා නීතිඥ වෘත්තිය නැතුව වෙනත් වෘත්තීන් කරනවා. ඒ වගේම අනිකුත් තාක්ෂණ සේවාවල් වල මේ ඒ වැඩ කරපු සේවකෝ නිලධාරීන් යනවා. මේ තත්ත්වය ගත්තාම මේ රට ඉතාම බරපතල අසීරු අමාරු තත්ත්වයකට වැටලා තියෙන්නේ. ඒක ප්‍රධාන වශයෙන්ම ඔබ කවුරුත් කිව්වාගේ මම දහගෙන ඊට වැඩි දෙනෙක් රටේ දේශපාලන අස්ථාවරත්වය නිසා කිසිම තැනක කමාන්ඩින් පවර්ස් නැහැ. ඒ කියන්නේ නියෝගයක් කරලා වැඩක් කරන ක්‍රමයක් නැහැ. රාජ්‍ය සේවයේ ලක්ෂ 16ක් ජනතාව අද රාජ්‍ය සේවයේ යම්කිසි පිරිසක් වැඩ කරනවා. හැබැයි සමරිසසක් නිකම්මත් ඉන්නවා. සංස්ථා ගත්තාම ගන්නම දෙයක් නැහැ. ඉතින් මේ තත්ත්වයට මේ රටපත් වෙලා තිබෙනවා. ඒක නිසා මේ තත්ත්වයෙන් ගොඩ ගන්න නම් බුද්ධි ගලණය වළක්වන්න නම් අනික් ඔය මම කියපු සේවාවල් ශක්තිමත් කරගන්න නම් මේ රටේ සංවර්ධනයේ කාර්යක්ෂම කරන්න නම් දුප්පත් ගොවියාගේ ආර්ථිකය ගොඩට ගන්න ඕන නම් දුප්පත් ගොවියා ශක්තිමත් කරන්න ඕන නම් රටේ අංක එක දේශපාලන ස්ථාවරත්වයක් ඇති වෙන්න ඕනේ. රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති වෙන්නේ නැතුව කිසියම් ආකාරයකින් මේ රට ගොඩ ගන්න පුළුවන්කමක් නැහැ. පාර්ලිමේන්තුව ගත්තාම පාර්ලිමේන්තුවේ
දේශපාලනය
කියලා ඉන්නවා. මට විනාඩියක් දෙන්න. ආණ්ඩු පක්ෂේ විපක්ෂේ කියලා ඉන්නවා. හිටියට ආණ්ඩු පක්ෂෙත් 25කට විතර කැඩිලා. විපක්ෂෙත් මේ කෑලි කැඩිලා. එතකොට මේක පහළට ගලා යනවා. අමාත්‍යංශවල ඒ තත්ත්වය තියෙනවා. බෙදෙනවා, දෙපාර්තමේන්තු බෙදෙනවා, සංස්ථා බෙදෙනවා, ගමේ ඉන්න මිනිස්සු බෙදෙනවා. ඒක නිසා රටේ විශේෂයෙන්ම මේ තිබෙන අස්ථාවර භාවයන් නිසා හැම කෙනෙක්ව අකාර්යක්ෂම වෙනවා. රටේ පොදු මහජනතාවට බලාපොරොත්තු සුන් වෙලා තිබෙනවා. දරුවන්ට බලාපොරොත්තු සුන් වෙලා තිබෙනවා. මේ යන අය යන්නේ මම නම් විශ්වාස කරන ඔය යන අය තව අවුරුදු 4-5ක් යනකොට ආපහු එන්න පටන් ගන්නවා කියලා. ඒ මොකද මේ රට යම්කිසි තැනකට ගෙනාවොත් එයා එන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා මේ தත්ත්වයේ ගොඩ ගැනීම සඳහා රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කරලා මැතිවරණයක් තියලා ජනාධිපතිවරණේ හෝ මහමැතිවරණේ හෝ තියලා එතනින් එහාට ආයතන ශක්තිමත් කරලා මේ රටේ කාර්යක්ෂම වැඩපිළිවෙලක් ඇදීම ඉතාමත් අවශ්‍ය වන්නේ. ඉතාමත් සුළු කාලයකින් මේ රට ගොඩ ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ ගොඩ ගන්න පුළුවන්කම වංචාවෙන්, දූෂණයෙන්, හොරකමින්, නාස්තියෙන් බැහැර වෙච්ච අයගෙන් එක්සත් වෙච්ච ආණ්ඩුවක් මේ රටේ හදලා මේ කාර්ය කළ යුතුයි කියමින් මට තියෙන ඉතාම සුළු කාලය නිසා මගේ කතාව අවසන් කරනවා. පොඩි කාලයක් වැඩිපුර දුන්නට ඔබතුමට ස්තුතියි.
ඔබේ ස්තුති ගරු ශමින්ද චන්දිම වීරක්කොඩි මන්ත්‍රීතුමා, ඔබට විනාඩි 9ක කාලයක් තියෙනවා.
ගරු මුලාසලාරුඬ මන්ත්‍රීතුමියනි, අපේ රටේ තරුණයන්ගේ අනාගතය පිළිබඳව, දරුවන්ගේ අනාගතය පිළිබඳව අවිනිශ්චිතභාවයකට පත්වලා තියෙන මොහොතක්. මේ කාලේ ඔබතුමියක් දන්නවා ඇති, සමීක්ෂණවල ප්‍රතිඵලවලට අනුව අවුරුදු 18-25 අතර තරුණයන්ගෙන් 80%ක් බලාගෙන ඉන්නේ මේ රටෙන් පිට වෙන්න. අවුරුදු 25-35 අතර තරුණ ප්‍රජාව 70%ක් බලාපොරොත්තුෙන් ඉන්නේ මේ රටෙන් පිට වෙන්න. ඒ වගේ තත්ත්වයක් රටක ඇති වෙලා තියෙනකොට රටේ අනාගතය පිළිබඳව විශාල අවිනිශ්චිතභාවයක් ඇති වෙනවා. මොකද මේ රට අයිති මේ වයසට ගිහිපු අවුරුදු 70 ගණන් 80 ගණන් වලට ලඟ වෙච්ච මේ රට පාලනය කරන නායකයොන්ට නෙමෙයි. එයාගේ මුණුපුරන් මිනිපිරියන් වගේ වෙච්ච මේ අවුරුදු 20 ගණන් වල දරු දැරියන්ට. එයාට මේ රට එපා නම් අර වලපල්ලට යන උදවියට කිසිසේත් මේ රට අවශ්‍ය නැතේ කියන එක ඉතාම පැහැදිලි. අද අපි බැලුවොත් හැම වෘත්තිකයෙක්ම පුළුවන් ලැබෙන අවස්ථාවෙන් පිටරට යන්න බලාගෙන ඉන්නේ. රටට ආදරය කරන වෘත්තිකයන්ටත් විශේෂයෙන්ම වෛද්‍ය වෘත්තිය තුට්ටු දෙකක සැලකිල්ලක් නැහැ. ඒ අයට රටේ ඉන්න හිතන විදියට කටයුතු කරන්න. ඒගොල්ලන්ට අවමතරමේ ගරු මුලාසුරුවන්ට මන්ත්‍රීතුමනි, මේ දවස්වල මේ නිර්වින්දන වෛද්‍යවරයන්ගේ වරන්ගේ සම්මේලනයකට කොරියාවේ පැවැත්වෙන අපේ වෛද්‍යතුමියකට ආරාධනාවක් ඇවිල්ලා තියෙනවා. එතුමියට කොරියාවට යන්න මේ ප්‍රසන්ටේෂන් එක ලංකාවට ගේ දැනුම බෙදා ගන්න, ලංකාවට දැනුම අරගෙන එන්න සතියකට. දැන් මාස ගානක් තිස්සේ කොරියාවේ යන්න වීසා එක ගන්න උත්සාහ ගන්නවා. නමුත් එතුමිය ගිහිල්ලා කරනවා ඇරෙන්න උදව් කරන්න කිසි කෙනෙක් නැහැ. හිතන්න මේ පැනල යන්න හදන කෙනෙක් නෙමෙයි. අපේ අධ්‍යාපන ඇමතුමත් ඉන්නවා, මේ මහරගම රෝහලේ වෛද්‍යවරයෙක්. සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලයට දරුවා ඇතුළත් කරගෙන සුදුසුයි, නමුත් ඒ අපීල් බෝඩ් එකේ කෙනෙක් රතු ඉරක් ගහලා. ඔබතුමාගේ අමාත්‍යංශයට ඇවිල්ලා මැදිහත් වුණාම කිවලු මේක එහෙම කරන්න බෑ. හරි, වෛද්‍යතුමා තවත් දවසක් ඇවිල්ලා දවසේම ඉඳලා විදුහල්පතිතුමිය හම්බ වෙන්න ගියා. ඒ පාර කිව්වා වේකන්සි තියෙනවා, ඊට පස්සේ ළමයි තරන් තියෙනවා, ගන්නෙ නෑ. ඉතින් මේ මිනිස්සයා මට කියනවා අපි මේ රටේ ඉන්න ලොකු සිරිමාව වණ්ඩාරනායක විද්‍යාලයට කිසිම පහසුකමක් ලබා දෙන්න ඉන්න හිතන විදියට වැඩපිළිවෙලක් නැහැ. ඉතින් මේ මං කාරණා කීපයක් කිව්වේ, රටේ මේ ප්‍රජාව රඳව ගන්න නම් අපි යම් ආකාරයකට උනන්දුවක් ගත යුතුයි. ඒ වගේම තමයි ටැක්ස් ප්‍රශ්නේ. හැම කෙනෙකුගේම දැන් අද උදේ මම හම්බ වෙන්න මගේ ඥාතිවරයෙක් ආවා, IT ක්ෂේත්‍රයේ ඉංජිනේරුවෙක්. ඒගොල්ලෝ කියනවා අපි ඉතින් වෙනදා අපිට තිබිච්ච ඒ ට්‍රිප් එකක් යන්න මේ යම්කිසි සතුටු විඳින්න තිබිච්ච මුදල් ප්‍රමාණය දැන් ටැක්ස් එකට ගිහිල්ලා. දැන් අපේ පඩිය නිකන් එද වෙනදා වගේ නෙමෙයි මේ තරුණ ඉංජිනේරුවා. අපේ ඒ ක්ෂේත්‍රයේ හැම දෙනාම රට ගිහිල්ලා අපිටත් වෙලා තියෙන්නේ යන්න. ඒ විතරක් නෙමෙයි, දැන් බොහෝ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ආයතන වහන්න පටන් අරන් තිනවා මේ රටේ. මොකද ඒ ක්ෂේත්‍රයේ වෘත්තිකයන් ලංකාවෙන් යන නිසා මේ වගේ භයානක තත්ත්වයකට රටපත් වෙලා තියෙන්නේ. මේ ගැන තුට්ටු දෙයකට සලකන්නේ නැතුව රජය කරවන උදවිය තමන්ට ඕන විදියට ඉන්නවා. මේක යනවා වගේම යන එකේ අනිත් පැත්තකුත් තියෙනවා. දැන් බොහෝ දෙනෙක් ගිහිල්ලා ඩුබායි වලට ගියාම ඩුබායි වල පේමන්ට් වල ඉන්නවා. මෙහෙ වෘත්තිකයෝ ගිහිල්ලා එංගලන්තේ සුපර් මාකට් වල බඩු බෙදන තැන් වල වැඩ කරනවා, බොහොම ප්‍රශ්න වල පැදිහත් වෙලා. අර සමහර තැන් වල අර ලන්ඩන් වලට ගියාම ලෙබනන් ජාතිකයෝ ඒ රටේ ජීවත් වෙන්න බැරුව පොලිමේ ඉන්නව මට්ටමට අපේ මිනිස්සු පත් වෙනවා. ඉතින් මේ தත්වෙට අපිට වැඩකුත් නැහැ, ඒගොල්ලන්ට වැඩකුත් නැහැ, යන කට්ටියට වැඩකුත් නැහැ, ඒ රටට වැඩකුත් නැහැ. මේ සියල්ලෙන් පීඩාවට පත් වෙන්නේ අපේ රටේ මිනිස්සු. ඒ පිළිබඳව එකෙන් ගලව ගන්න, වළක්ව ගන්න අවශ්‍ය කරන විශ්වාසය ගෙන එන වැඩපිළිවෙලක් මේ රටේ නැහැ. අපි නිදාස අධ්‍යාපනයෙන් නිදාස සෞඛ්‍යයට විශාල මුදලක් වෙන් කළා. බුද්ධිමත් සෞඛ්‍යමත් තරුණ පරම්පරාවක් හදනවා. ඒ තරුණ පරම්පරාව එයාගේ ශ්‍රමය බුද්ධිය දායක කරන්නේ අපේ රටට නෙමෙයි නං. මේක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් මොඩලයක් වෙනවද මේ රට? අපේ රට මොනතරට එයිද කියලා හිතාගන්න බෑ. අපි පහුගිය සතියේ UNFPA ගේ ආරාධනෙන් සාකච්ඡාවකට ගියා. එතන සාකච්ඡා කරන්නේ සෙක්ෂුවල් මට වෙලා තියෙනවනේ
විනාඩි දෙකක් තියෙනවා.
මේ සෞඛ්‍ය සඳහා මුදල් වෙන් කිරීමේ ප්‍රශ්නයක් ගැන ලෝකයටම බිලියන 56ක් ඕන. UNFPA එකට මේ අවුරුදු මේ වෙන් කරන්න පුළුවන් 1.56 බිලියන්. එයා ඉල්ලා හිටිනවා රටවල් වලින් තමන්ගේ බජට් එකෙන් සල්ලි වෙන් කරන්න කියලා, සෙක්ෂුවල් ඇන්ඩ් රිප්‍රඩක්ටිව් හෙල්ත් සඳහා. ඉතින් අපිට ආණ්ඩුවේ කවුරුත් නැහැ. අපිට රට වෙනුවෙන් ඉල්ලා හිටින්න වුණා. කරුණා කළා මේ ඉල්ලීම ලංකාවෙන් කරන්න එපා. අපට ඒවා දෙන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි ඉන්නේ කියලා. ඉතින් ලෝකයේ ආර්ථිකයේ ප්‍රශ්නත් එනකොට තව දුරටත් දිගින් දිගටම මේ වගේ තත්ත්වයට එනකොට අපේ රටට මොකද්ද වෙන්නේ කියන එක පිළිබඳ බයක් තියෙනවා. එහෙම තියෙද්දි තමයි මේ සමහර උදවිය අනවශ්‍ය විදියට තමන්ගේ වාසිය සඳහා පමණක් දැන් අපේ යුද හමුදාපති මට තර්ජනයකුත් දාන්නව මේ රටේ විනයක් හැදුනා හමුදාවේ එදා සිරිල් රණතුංග වගේ හමුදාපතිවරු ඒගොල්ලෝ ඉන්ස්පෙක්ෂන් එකට එනකොට විස්කි බෝතලේ තියන්නේ එදා ඒ බ්ලැක් ඇන්ඩ් වයිට් බෝතලේ එතුමා ඉන්ස්පෙක්ෂන් එකේදී බිව්වනම් ඩ්‍රෑම් එකක් එයාට විතරයි ඒක වහලා තියෙනවා ලබන අවුරුද්ද එනකන් ඒ විදියට තමයි විනයක් ඇතුව ආරක්ෂා කරේ ඒ ෆන්ක්ෂන් එකට ඒ උත්සවයට පමණයි අද මොකද්ද වෙලා තියෙන්නේ අද මේ ආදයෝ කාලා බීලා නාලා රටේ සල්ලි වලින් හැම මිනිහත් එක්කම මේ නටන නැටිල්ල තුල මේ රටේ මිනිස්සුන්ට තරුණ පරම්පරාවට විශ්වාසය නැති වෙලා තියෙනවා මේ හමුදාවලත් පල්ලෙහා නිලධාරීන්ට ලැබෙන නොසලකිල්ල තුල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා ඉතින් මේ වගේ විනයක් නැතිව අරමුණක් නැතුව වැඩපිළිවෙලක් නැතුව මේ රට තවදුරටත් ඉදිරියට ගෙනිච්චොතින් අපේ රට කොතෙන්ටද යයිද කියන කාරණේ පිළිබඳ අවධානය යොමු කරන්න ඕන ගරු මන්ත්‍රීතුමනි මම මට විනාඩියක් දෙන්න අපිට මේ මොහොතේ පක්ෂපාත ආණ්ඩු විපක්ෂ අදාළ වෙන්නේ නැහැ අපි එකට එකතු වෙලා මේ රටේ නිවැරදි දේ කරන්න දූෂණය වංචාව නාස්තිය අනවශ්‍ය දේ කෙරෙන තැන් පිළිබඳව අවධානය යොමු කළා ඒවා නවත්තලා අපේ ජීවිත උනත් පරදුවට තියලා ඒවා නවත්තලා අපි හරි වැඩපිළිවෙලක් එක්ක මේ රට ඉදිරියට ගෙන යන්න එකතු විය යුතු කාලය අපිට එක එක්කෙනාගේ බලපෑමට කටයුතු වෙලා කටයුතු කරොත් තව දුරටත් මේ රට බිමට කැටවයි කියන එක අවධාරණය කරමින් මම නිහඬ වෙනවා
බොහොමත්ම ස්තුතියි